යම් අයෙකුට අනවින කොළුවින බන්ධන තිබේ නම් ඒ ආර්ය මාර්ගයේ පූර්ණිය කිරීමට බාධාවත්ද? ආර්ය මාර්ගයේ පූර්ණිය කරන්න බාධා බොහෝම තියෙනවා. එකක් දෙකක් නෙවෙයි. සමහර වෙලාවට ගිහිවතේ ජීවත් වෙන අයටත් ඒක බාධාවක් වෙන නිසා තමයි කියන්නේ. මේ ගිහිවතේ බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වුණා. මොකද අරිහත් වූ සම්‍යක් සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්න වූ සුගතෝ මේ ආදි වශයෙන් නව මහා ගුණ කියලා තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. උන්වහන්සේ මුලෙහාපත් මැදෙහාපත් අගෙහාපත් අර්ථ සහිත වූ ව්‍යංජන සහිත වූ සර්වාකාරයෙන් පරිපූර්ණ වූ සාසන බ්‍රහ්මචර්යාව දේශනා කරනවා. සදහවත් කුලපුත්‍රයෙක් මේ දේශනාව ශ්‍රවණය කරලා තේරුම් අරගන්න. ඔව් මෙහෙම හිතනවා. මේ ගී ජීවිතයේ බාධක සහිතයි. කම්කටොළු සහිතයි. මේ ආර්ය මාර්ගයේ පූර්ණ වශයෙන් ලිය වූ සග්ගෙඩියක් වන් නිදහස් අහසක් වන් පැහැදිලි පිළිසිදු ආර්ය මාර්ගයේ පූර්ණය කරන්න මේ ගී ජීවිතයේ බාධායි කියලා දැකලා. ඒ බාධාව දුරු කරගන්න ගිහි ජීවිතයෙන් අයිදිලා අයින් වෙලා පැවිදි වෙනවා. අය බාධක මැද කරගන්න බෑ කියන එකත් දේශනා කරලා නැහැ. ගිහිවතේ ඉන්නට සෝවාන් වෙන්න පුළුවන්, සතරදාගාමි වෙන්න පුළුවන්, අනාගාමි වෙන්න පුළුවන් ගිහිවතේ කටයුතු කරගෙන. හැබැයි බාධා මැද්දි. මේකේ බුදුරජාණන් වහන්සේ කොහොමවත් දේශනා කරනවා වල් පැල ඇදි වැවෙන කුඹුරක් වායි කියන. සරුසාර කුඹුරක් තියෙනවා හැබැයි වල් පැල ඇදි පැවෙනවා. අර හරියට හොල්දීන සාතු කරේ නැත්නම් එහෙම ගොයන් ටික හදාගන්න බෑ. එදා බීජ වපුරාගත්ත දැන් පටන් නිතර හොද හොල්සියෙක ඉඳලා වල් පැලෑටි මැද පවත්වමින් හදාගත්තොත් හොඳ අත්දැකීමක් ගත්ත හැකියි. ගිහි ජීවිතයේ කටයුතු කරන කෙනා කම්කටොළු බිඳගෙන ගිහිල්ලා ඒ ඵලය ලබා ගන්න ඕන කොහොමයි කියලා පෙන්නා තියෙනවා. වල් පැලෑටි නොවැදෙන කුඹරක් වගේ තමයි පැවිදි ජීවිතය කියලා පෙන්නලා තියෙනවා. ඒක ඉතලා සුද්ධයි. අන්න එහා සමානයි උපමාව පෙන්නලා තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ ගිහි ජීවිතයේ විවිධාකාර තැන්වල කම්කටොළු වෙනවා. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය තියෙනවා නම් ඊට 100ක් ආර්ය මාර්ගයේ පූර්ණිය කර ගැනීමට අත්‍යවශ්‍යයි කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ. මේ කල්‍යාණ මිත්‍ර කිව්වේ ආර්ය පුද්ගලයෝ ඇසුරු කරගෙන ආර්ය ධර්මයට අනුකූලව කටයුතු කරන ඒ සම්පත්තිය ලැබුණු. නිවසක ඉන්න කෙනෙකුට ඒ වෙලේ නෑ. අපි කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නෙමෙයි හම්බෙන්නේ බොහෝ කලම අසත්පුරුෂ විපත්තිය. ඒ අතරේ ඉඳගෙන තමයි ඒකට නොගැටි නොවැළි බොහොම ඉවසිල්ලෙන් අනිකාගෙන් ප්‍රශ්න වල බාධකයක් ඇති කරගන්නේ නැතුව තමන්ගේ මාර්ගයටත් බාධා කරගන්නේ නැතුව හරියට සිහිනුවණින් කටයුතු කරමින් ආර්ය මාර්ගයේ ගිහිවතේ ඉනම් පුරන් දුන්නු. නිසා බාහිර පුද්ගලයන්ගෙන් තමන්ගේ පෞලිය අයගෙන් ඥාති හිතයි සිහින්ගෙන් කියන අයගෙන් යාළු මිත්‍රාදීන්ගෙන් මේ ආදී වන්නාව බාහිර අය ආර්ය නොවනවා. ආර්ය නොවන කෙනාගෙන් විශාල බාධකයක් එනවා. ඒවා බාධකයි. ඒ වගේම ප්‍රමාදීට පත් වෙලා හිටන් වයසට ගියොත් එහෙම ඉනවන පතු කර ගන්න පුළුවන් හැකියාවක් නැති ඉන්ද්‍රිය දුර්වලතාවයක් ආවෝ. ඒකත් ඥානවන්තව උපන්නා. ඒ ඉන්ද්‍රිය දුර්වලතාවේ බාධාවක් වෙනවා මේ ආර්ය මාර්ගයේ පූර්ණ කරගන්න. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක සිටුදුවක් සහ සිටුවරේ අන්තිම වාචක කාලේ කවුරුවා කර කියන්නේ දෙයක් නැහැ. ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා හිඟා කන්න පටන් ගෙන මගේ හිඟා කනවා දැකලා. ඔය අවස්ථාව මුල් කරගෙන ඔය කතාව දේශනා කළා. මහන්නේ අර ඉන්න අර සිටුවරයයි හිඟා කරන සිටුවරයයි සිටුවරිය වයසට ගිහිලා හිඟා කරන දෙනා පේනවා. ඔය දෙන්නා ළමා කාලේදී මහල වුණා නම් එහෙම සිටුවරේ අරිහත්ත්වයටපත් වෙනවා. සිටුවරේ අරිහත්ත්වයටපත් වෙනවා. ඔය සිටුදු අනාගාමී වෙනවා. තරුණ කාලේදී එහෙම පැවිදි වුණා. ඔය සිටුවරේ සකුරු අනාගාමී වෙනවා. සිටුදු සකුරුදාගාමී තත්ත්වයටපත් වෙනවා. දැන් මේ අවස්ථා දෙකම ගිහිලා මහලු වෙලා ඉවරයි. දැන් ඒ දිනට ඒ ඵලය ලබා ගන්න හේතුත් නැහැ. මෙලොව හරියට කටයුතු කරගත්ත නිසා මගේ හිඟා කරනවා ලෞකික වශයෙන් පිරිහිමත් ආවා. කියලා දේශනා කරනවා. දැන් මෙතේදී අපිට පැහැදිලිව පේනවා කායික වශයෙන් ලැබෙන නිරෝගීතාවේ ඒ වගේම ඉන්ද්‍රිය ප්‍රබෝධයෙන් ඉන්න තරුණ කාලේ ළමා කාලේ මේ ආර්ය මාර්ගයේ බැහැගත්තු කොයි තරම් දුරට වාසනාවක් වෙනවද කියලා. එනං ඒ නිසා ඒ ඉන්ද්‍රිය දුර්වලතාවයක් ඇති වෙන වයසට ගිහිලා ඇති වෙන ඉන්ද්‍රිය දුර්වලතාවය ආර්ය මාර්ගයේ පූර්ණිය කරගන්න බාධකයක්. අරිහත්ත්වයට පත් වෙන්න ප්‍රතිවිද්‍ය කෙනා සමහර වෙලාවට එක ඵලයක් හල් ලබන්න හේතු නැතුව යනවා. එහෙම නැත්නම් අනාගාමීව විතරක් හේතු ලබනවා. පුළුවන් කාලේ කරගත්තා නම් අරිහත් වෙන්න තිබුණා. එහෙම නැත්නම් සකෘදාගාමී වෙනවා වයසට ගිහිල්ලා. අනාගාමී වෙන්න අරිහත්ත්වයට පත් වෙන්න හේතු තිබුණා. නමුත් ඒ වෙලාවේ කරගත්තේ නැති නිසා කරන්න දෙයක් නැහැ. ඉන්ද්‍රිය දුර්වලතාවයේ පාඩුව නිසා ඒ ඵලය බාල වෙලා අනාගාමී මට්ටමට විතරක් වළා ගන්න පුළුවන්. නැත්නම් සකෘදාගාමී සෝවාන් මට්ටමට වළා ගන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක් තුළ මේ උපනිශ්‍රේ තියෙන්න ඕනේ. ආර්ය මාර්ගයේද චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්පත්ති කියන මේ සිව්පසය උපනිශ්‍රේ වේ. ඒ වගේ පිරිස උපනිශ්‍රේ වෙනවා. දේශගුණ, කාලගුණ ප්‍රශ්න උපනිශ්‍රේ වෙනවා. සමාජයේ පවතින ආව හතුරු කරදර තියෙන, හොර හතුරු බිය තියෙන ඒවා, ඒවත් බාධක වෙලා වහන්න හේතු වෙනවා. මේ ආදිවාසීන් නිතරම උපනිශ්‍රේ අවශ්‍යයි ආර්ය මාර්ගයේ පූර්ණය කරන්න. ඉතින් අනවින කොළවින වන්දන ආදී වශයෙන් කියන ඒවා ඔවර තියෙන බාධක. ඒවා නැතුව කියනව නෙමෙයි. ඒ වැඩි යම් යම් අවස්ථාවල අපි සංසාරයේදී අනුත කරපුවහු අන්ට හිංගිහිංසා කරපුවා අපි කරා විපාක වශයෙන් ඊම මුල් වෙලා ඒ වගේ දේවල් වලට අදත් කාටාර හිතන එහෙම අපරාධයක් කරන්න. නැති තරහක් හරි අභූත චෝදනාවක් හරි මුල් කරගෙන ඕකට නම් හොඳින් ඉඳ දෙන්නේ නැහැ කියලා අර වගේ දේවල් කරන්නම හිතෙන. අසත්පුරුෂයෝ ඒකේ ගෝචරලා ඉඳන් අසත්පුරුෂයින්ගේ මාර්ගයේම තමන් විසින් කරපු අසත්පුරුෂ වැඩකට අද වඳි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ අසත්පුරුෂයෝ මහ විනාශයක් කරගන්න. ඔවුන්ටත් විනාශයක් තමන්ටත් පාළුවක්. ඉතින් අපි දකින්න ඕනේ ඒවට කෑකෝ ගහලා හරියන්නේ නැහැ. අපි සංසාරෙදි මොනව හරි කරලා තියෙන අයිතිකම් අසාධාරණකම් වලට අපිටත් එවන් ලෝකයකින් විනාශයකට විපතටපත් වෙන කරුණු වෙන හැටි. ඉතින් හැකි තරම් දුරට අපි කටයුතු කරන්න ඕනේ. ආර්ය මාර්ගයේ අනුකූලව කටයුතු කරලා හැම බන්ධනයක්ම ලිහිලා යන විදිහ. මාධ්‍ය තමයි බුදුදහම දේශනා කළ මූල ධර්මයේ තේරුම් ගත්තා. ඒ කර්මස්ථාන වදනකොට අර මාධ්‍යයේ බාධක කැපෙනවා. සියලුම බන්ධන දුරු කරලා යන මාධ්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් කිසිම කෙනෙකුට කරන්නවත් බැරි, කිසිම කෙනෙකුට කපන්නවත් බැරි අනාදිමත් සංසාරයේ පටන් ගින ගත මහ බන්ධන 10ක් අපේ මාර්ගය බුදුරජාණන් වහන්සේ දුන්නා. ඒ බන්ධන 10 කපන්න කිසිම සමතෙක් නැහැ. කිසිම යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයක් නැහැ. ඒ තරම් ප්‍රබලයි. ඔය යකෙකල්ලා බඳිනවා කියන කතාවල් එහෙම කියනවා. මලපෙරී තේ බඳිනවා. ඔය ආදී කියන බන්ධන කියන බොහොම පුංචි දේ. ඔයගේ බන්ධන නෙමෙයි මේ බුද්ධ ශාසනයේ ධර්මයෙන් කපලා දෙන්නේ. සක්කායදිටි විදිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා මහා බන්ධන තුනක්. අනන්ත සංසාරේ කපා ගන්න බැරි බන්ධන තුනක් ධර්මය අහලා අවබෝධයෙන්ට කැපෙනවා. ඊට පස්සේ ධර්මානුකූලව භාවනා නියෝභිය කටයුතු කරලා සමාධිය වඩනකොට කාමරාග ව්‍යාපාද කියන බන්ධන දෙකක් කැපිලා යනවා, මහා බන්ධන දෙකක්. අනන්ත සංසාරේ නුකැපිච්ච බන්ධන දෙකක් අනුසයත් එක්ක කැපිලා යනවා. ඊට පස්සේ දහම් ප්‍රඥාව මුල් කරලා සමාධියෙන් ප්‍රඥාව යොමු කරනකොට ප්‍රඥාව මුල් කරගෙන රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා මහා බන්ධන පහක් කැපෙනවා. අනන්ත සංසාරේ කැපිච්ච ඇති බන්ධන පහ, අන්තිම බන්ධන පහ. ওই බන්ධන 10 කපන්න පුළුවන් නම් ওই පිටස්සල ওই දේස මාත්‍රියක් වක් කියන්න බෑ. ওই ලෝකයා කරන බන්ධන අනවිද පොඩි වෙන කියන්නේ. ඉතින් අපි හැබැයි දැනගන්න ඕනේ ඒවත් කැපෙන්නේ මේ ආර්ය මාර්ගය හරියට පූර්ණ කරන මාධ්‍ය තුල කර්මස්ථාන වලමින් සීල සමාධි ප්‍රඥා පූර්ණ කරන වැඩ පිළිවෙල ගෙනියන්න. ඉතින් මේ වැඩ පිළිවෙල ගෙනියන්න අපිට තියෙන උපරිසරය අඳුනා. අර පොඩි වැඩේ වුණා කපා ගන්න බැහැ. කල් යනවා. මොකද හේතුව? ඒකට අවශ්‍ය කරන පහසුකම අඩු නිසා. ආර්ය මාර්ගයේ අවශ්‍ය උපරිසරය අනික්වා තියෙනවා. ඔය කවුරු හරි කරලා තියෙන අනවින පොඩි වෙන ඩක්ක බැඳපුවා පිළිිතිය බැඳපුවා කියන ඒවා ඔක්කොම කපාගෙන පුච්චාගෙන ගිහින ඉතින් නිදහස් කරලා දෙන්න. හැබැයි තින් අමාරුයි තමයි. අමාරු වෙලා තියෙන හේතුව මොකද? අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහා කල්යාණ මිත්‍ර සම්පත්තියේ අයිති වෙන. අරිහත්තුන් වහන්සේලා අද අපිට පිළිසකරන ළඟ ඇසුරට නැන්නා. අර ආර්ය බාලලාභී එබඳු උත්තමයෝ ඇසුරට නැත්නම් අර කියන්නා වූ රැකවරණ ලබා ගන්න හරි අමාරු. උන්වහන්සේ වැඩ ඉන කාලේ නම් සිවිපිලිසි පියාපත් මහරහතන් වහන්සේලාත් ඕන තරම් ඉන්න බුදුරජාණන් වහන්සේට වැඩයි. එහෙනම් උන්වහන්සේ ඇසුරේ ඒ රහතන් වහන්සේලා ඇසුරේ කටයුතු කරන උපාසක උපාසිකාවන් කාටවත් අනවින බන්ධන කළා නම් බේරෙන්න බෑ. සුවපත් වේවා, දීර්ඝායු වේවා කියලා කියනවා නම් උන්වහන්සේ ආශිර්වාදයක් කරලා ඒ මහත්කමත් ඇති අර ඔක්කොම විදගෙන යන උපනිශ්‍රී ලැබෙන ආශිර්වාදී බලවත් නිසා අරවා කැපිලා යනවා. අද වෙනකොට අපිට මේ වාසනාව බොහොම අඩුයි. මේ නිසා ඉතින් අද එදා හිටියේ මොකද්ද? ඵලයේ විතරක් ලැබුවායි නෙමෙයි. අරිහත් ඵලයේ සමානට. නමුත් සිවිපිලිසෙන් පියා අවිඥාලාභී ආදී කියන අනිත් ගුණ, පාරමිතා ඵලයේ ලබපු ගුණ ඉතින් මහා පාරමිතා පුරලා හිටන් ඒ වලේ ප්‍රතිඵල ලබා ගත්තා හිටියා ඒක. ඉතින් උන්වහන්සේලාගේ මහා පාරමිතා ශක්තිය ඉදිරියේ ලැබූ බලමහිමෙන් කරන ආශිර්වාදය මහා බලවත්. ඉතින් උන්වහන්සේලා ඉන්න කාලේ නම් ඔය ප්‍රශ්න නැති. උන්වහන්සේලා අතුරු කරගෙන වැඳලා පොදලා කටයුතු කරලා දානියක් දීලා ආශිර්වාදය ලැබනකොට අර කොහොමදුන් වෙලා ඉවරයි. ඉතින් අද වෙනකොට අපිට මේ වාසනාව බොහොම අඩුයි. නමුත් තව තවත් යන තව තවත් අඩු වෙනවා. හැකිතරම් ඉක්මන් කරලා අනාගත වායදකලා ඉක්මන් කරලා ඒක කරගන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනාගත බයි සූත්‍රවල. ඉතින් අපි දකින්න ඕනේ හැකිතරම් දුරට මේ අවස්ථාව හරි ප්‍රමාද නොවි මේ මාර්ගයන් අනුගමනය කරමින් ආශිර්වාද ගනිමින් උත්සාහ කරන්න කරන්න දෙයක් නැහැ. ඒ ඔක්කොම කැපිල යනවා සුද්ධ වෙලා යනවා. මමද සියලු ලෝක සියලු සත්ත්වෝ වීතරාගී වෙත්වා වීතදෝෂී වෙත්වා වීතමෝහී වෙත්වා ඉතින් නිබ්බානනාතයි නිබ්බාන වෙත්වා කියලා හරි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා හරි ඉතින් ගැලපෙන විදිහට සමහරගෙන ඔය කර්මස්ථානයේ වර්ණ කොට රාගය නිසා බැඳුණු දේශය නිසා බැඳුණු මෝහය නිසා බැඳුණු බන්ධන තමයි මේ ලෝකේ ඔක්කොම මලයස බන්ධන මලප්‍රීත බන්ධන ඉනා බන්ධන ඔක්කොම කියන්නේ. රාගයෙන් තොර කරමු ද්වේෂයෙන් තොර කරමු මෝහයෙන් තොර කරමු එකම බන්ධනයක්වත් නරකේ වතර නැහැ. ඔයාලා මුල රාග දේශ මොහ වීතරාගී වීත දෝෂී වීත මොහී වෙනකොට රාගය නිසා ද්වේෂය නිසා මොහේ නිසා බැඳපු යම් බලයක් තිබුණා ඒ බල විදහරින්න පුළුවන් ආශිර්වාදයක් වෙන්න. සියලු සත්ත්වින්ද අපෙන් අවලක් වෙලා තිබුණා රාග දේශ මොහ මුල් කරගෙන වීතරාගී සියලු ලෝක සත්ත්වින්ද ඒ ආශිර්වාදයේ විහිදුවන පතුරවන පටන් ගත්තොත් මෙත්වැරීමක් වශයෙන් වීතරාගී වීත දෝෂී වීත මොහී ආශිර්වාද රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් අනුන්ට කරපු අවලක් තිබුණා විදහරින්න හේතු වෙනවා. එන කර්ම වේගයේ කැපිලා ගියාට පස්සේ විහාල රුකුලක් අර බැදිලා හැදිලා හිටලා තිබිච්ච මහා රුකුලක් අපෙන් විදිලා යනවා ඉවත් වෙලා. ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය තුනට ඒ බැඳුන් රාග දේශ මොහ විදිනකොට අර දස සංයෝජනත් එකලා විඳිලා යනවා. රාගක්කේ නිබ්බාන, ද්වේෂක්කේ නිබ්බාන, මොහක්කේ නිබ්බාන. බාණින් නිස්මුනර නිබ්බාන කියනවා. බැඳපු බාන් ඔක්කොම ඉවරයි නිබ්බාන වෙනවා. නිබ්බාන කියන්නේ ඒකයි. බැඳීම නිසා තමයි ඔක්කොම බාන් තියෙන්නේ, බාන් නිසා තමයි හැදිලා ඉන්නේ ලෝකෙට. ලෝකෙට හදවන්න කිසිම බාහනකින් බෑ. ඊට පස්සේ නිබ්බාන වෙනවා. මෙහා රාගක් හේවුනොත් නිබ්බාන. ද්වේෂක් හේවුනොත් නිබ්බානයි, මෝහක් හේවුනොත් නිබ්බාන. බාහනේ වැදිලා ඉන්නකන් ලෝකේ හිර වෙලා. බාහනේ නිදහස් වෙච්ච දාට නිවන. දුකේ නිදහස්. එහෙනම් කර්මී අනවින බන්ධන කපන තියෙන හොඳම කර්මස්ථානයක් තමයි මමද සියලු ලෝක සියලු සත්ත්වේ. වීතරාගී වෙත්වා, වීතදෝෂී වෙත්වා, වීතමෝහී වෙත්වා. නිබ්බාන නාතයි නිබ්බාන වෙත්වා, නිබ්බාන නාතයි නිබ්බාන වෙත්වා, නිබ්බාන නාතයි නිබ්බාන වෙත්වා, නිබ්බාන නාතයි නිබ්බාන වෙත්වා. වතාව තුනක් හරි හතරක් හරි හතක් හරි තමක් ඇද්දි ගන්න කී. ආයි පටන් ගන්නවා කර්මස්ථානේ උරේට. ඔය ක්‍රමෙට වඩාගෙන පුරුදු කරගන්න. ඔය වඩාගෙන යනකොට ඉතින් අපි දැනගන්න ඕන එදිනදා අපේ කටයුතු වලදී ඊට අනුකූලව මම අනික් අයට කියව මාත් වැදුව දෙයක් යනවා. ඒකට අනුකූලව මම මේ හිතන්නේ කියන්නේ කරා. කාගේ වැදින පැත්තට හිතමින් මම මොකද මේ එහෙම නම් කියන්නේ. ද්වේෂයට හේතු වෙන කටයුතු වෙනකොට ඒකල දුෂ්‍ය වේවි පල්සු වේවි ඉඳගෙන බැන බැන ඉඳගෙන මම මේ පැත්තෙන් එහෙම කරලා අනිතර එක දෙනකින් ඉඳලා ඉතින් මේ අභීත දෝෂී වෙත්තා කියන සියලු සත්‍ය ගැලපෙනවද මගේ කියම නෑ. යථා වාදී තථාකාරී වෙන්න ඕනේ මම කියලා මනස හැමෙම සතිය පිහිටව ගන්නවා. තමා කර්මස්ථානයේ කිව්ව කරදී අභ්‍යාසයේ පුහුණු කරපු දේට අනුව එදින්දා ජීවිතයේ ප්‍රායෝගිකව හැඩ ගන්න මෙන්න මේ දෙක මොහේ ආර්ය මාර්ගයේ පූර්ණ කරන කියලා අප්‍රමාද වෙන්නේ. එතකොට අප්‍රමාදව නිවන් අවබෝධ කරගන්න හේතු වෙන්නේ අභ්‍යාසයක් වශයෙන් කර්මස්ථානයේ ප්‍රගුණ කරගෙන මූලික අවස්ථාව යම් තැනක එකතැනක ඉඳගෙන අදවන් කරගෙන හරි එහෙම ඉඳලා කියාගෙන හිටිය පුරුදු කරගත්ත දෙයට අනුව තමා ඉදින්දා ජීවිතයේ කටයුතු කරනකොට මනස සිහියෙන් ඉන්න ඕනේ. ඊට අනුවද මගේ මේ කටයුතු යෙදෙන්නේ කියලා. රාගයට හේතු වෙන කටයුතු යෙදුනොත් එයා දැනගන්න ඕන විිත රාගී වෙත්වා කියලා මලයි ලෝකයටයි මම පතපතා මම්ම යනවා ඉතල රාගී බව. දකින්න ඕනේ. ද්වේෂයට හේතු වෙන කටයුතු කරමි කරනවා වෙලාවක් අවුලු මටත් ලෝක සත්වයාටත් වීත දෝෂී වෙත්වා කියලා මම පතපතා එහෙම කර කර ඉන්න ගමන් දැන් මම ඒකද මේ කරන්නේ. ද්වේෂයට හේතු වෙන කටයුතු මම කරනවා ගැලපෙනවා. යථාවාදී සදාකාරී කොහොමද අන්න තමාට විනිග්‍රහ කරගන්න ඕනේ. වීත මොහී වෙත්වා මුලා වෙලා කටයුතු කරමින් ලෝකෙට ඇවිල්ලා බැඳිලා ඉන්න ඒ කටයුතු කරනවා දැනගන්න. වීත මොහී වෙත්වා මම කියන්නේ කරන්නේ මොකද ඒක අන්න එහෙම දැනගන්න ඕනේ. මේක දැනගන්නේ තම තමයි. මොකද හේතුව ලෝකයාට මෙයා තෝරා ගන්න බෑ. සමහරවල් සත්පුරුෂයා කරන සත්පුරුෂ වැඩි අසත්පුරුෂයාට වෙන්න පුළුවන් ඒක අසත්පුරුෂ වැඩක් හැටියට. එයා අපවාද කරන්න පුළුවන්. සත්පුරුෂ කතාව නම් කොහොමද? කරන වැඩේ නම් හරිම අසත්පුරුෂයි. එහෙම ලෝකයා කියන්න පුළුවන්. ලෝකයාගේ කියන කියමන් ගණන් ගන්නේ නැහැ ආර්ය. ආර්යෝ ඒක දැක්කහම දකිනවා. මේ පුද්ගලයා වැරදි ආකල්පයකින් මට මෙහෙම කියනවා. දොස් කිය. ඒ කියාගේ වැරදි ආකල්පය. ඔය දීමා ඉක්මවන්න. අවංකම ඔහු කියන එකේ ඇත්තක් තියෙනවා. කියනවා කල්පනා කරලා බලනවා. ඒක අහගෙන දාන්නේ. ඇත්තක් තියෙනවද බලනකොට තමා නිදහස්නම් තමාගේ මනස තමා විසින්ම දැනගන්නවා. මම නිදහස්. එවන් දුගති ලක්ෂණ මගේ නැහැ. නමුත් අර පුද්ගලයා වැරදි ආකල්පයේ මෙහෙම හිතුව එකක් ඒ තියෙනවා. ඒකේ මට ප්‍රශ්නයක් නැහැ. අන්න එහෙම තේරුම් ගන්න. එක්තරා අවස්ථාවක විසුණු වහන්සේ නමක් ආර්ය මාර්ගය පූර්ණ කළා හිටිය උන්වහන්සේ. උන්වහන්සේගේ බඩේ අමාරුවක් හැදෙන. හැදෙන වෙලාවට උන්වහන්සේට ඉස්සෙල්ලක් විච ප්‍රත්‍යවිච ක්‍රමයක් තියෙනවා. උණු කැඳක් පානය කරගුහම අර බඩේ අමාරුව ඇරෙනවා. උණුවේ කැඳ බොන්න. එතරම් බඩේ අමාරුව දුරු වෙලා අරිහත් වෙන වස්තුලන්ට පස්සේ උන්වහන්සේගේ අවස්ථාවේ බඩේ අමාරුව හැදුණා. හැදුනාට පස්සේ උන්වහන්සේ දන්නවා මේකට ගත ප්‍රතිකර්මයේ උණු කැඳක් හම්බ වුණා නම් ඒ උණුවෙන් පානය කරගුහම ඒක ඇරෙනවා කියලා. ඒක අනික් අය දන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ බින්දපාත වන්නකොට උණුවෙම කැඳක් හම්බ වුණා එක විතරයි. උන්වහන්සේ කල්පනා කළා ලිදේට වේදනාවක් හම්බ වුණා. මේක අරන් ගියොත් නිමෙනවා. දැන් ඉතින් මේක මම ඉක්මන් කළා බොන්නේ කොහාට ගිහිල්ලා. පළවෙනි බල්ලවරු දැක්කා කොටයක් තියෙනවා. ඒ ළඟම කොටේ උඩින් ඉඳගෙන ආයෙ වෙනේ වට භාජන වල සදා බොන්න වෙලාවක් නැහැ. මේක උණු යන්නේ ඉස්සෙල්ලා බොන්නත් ඔය පාත්‍රේම කටේ තියාගෙන පාත්‍රේම විවාර කොටේ උඩින් ඉඳගෙන. මේක දැක තවත් පින්ඳ පාත ගන්න විසුණු වහන්සේනම. දැකලා හිටන්. අනුරාන්තිකේ තියෙන කෑදරකම ගැහැටි ලැජ්ජ නැතිකම ගැහැටි කිසිම සංගුණත්වයක් ඇති කෙනෙක් වෙලාද කරන්නේ. අර සෙනග ඉදිරියේම ගිහිල්ලා කොටේ උඩ ඉඳගෙන පාත්‍රේම කට තියාගෙන කැඳ බොන. ඇයි නිග්‍රහයක් කළා. දැන් නිග්‍රහ කරන හේතුවක් ආවේ පිටින් පෙන්නන්න මේකේ අභ්‍යන්තරයේ තිබුණේ වෙනස්ද? එහෙම නිග්‍රහ කළාට පස්සේ උන්වහන්සේ අහනවා. ඇවැත්නි, ඔබ යම් ඵලයක් එහෙම මාර්ගඵලයක් එහෙම ලබා තියෙන කෙනෙක්. ඇවැත්නි මාස ඕවන් ඵලයට පත් වෙන බව දන්නවා. උන්වහන්සේ උත්තරයක් දුන්නා. එහෙනම් හිතාගන්න මේ අද්භවයට ලබලා ඉවරයි කියලා ඉන්නේ. ඇයි එහෙම කියන්නේ? ඔබ උපවාදයක් කරගත්තා. ඔබට ආර්ය උපවාදයක් වුණා. ඔබ මම ගැන දන්නේ නැහැ. ඒ උපවාදය ඔබට ආර්ය උපවාදයක් වුණා. ආර්ය උපවාද කරගත්ත කෙනෙක් තමයි වරද වරද හැටියෙන් දාලා කමා කරගන්නවා. වැඩෝ හිත ඉදිරියට වළඳ බෑ ඒ අද්දයි. එහෙනම් ඔබට ඔන්නේ බාධකේ ආවා. උන්වහන්සේ රහත් වුණා ඒ වෙලාවෙදි කොහොම බය වුණා? මොකද අද වාගේ පැනලා දුවන්නේ නැහැ. මේ එකක් වුණා කිව්වොත් හොඳට හොයදි කරලා බලලා කල්පනා කරලා විදහාට කමා කරගන්නවා. ඒ සැනසෙන බලලා එහෙම කරලා ඉන්නේ නැහැ. ඇයි ස්වාමී ඔබ වහන්සේ ඒ තත්ත්වයටපත් වෙච්ච කෙනෙක් නම් මේ වැඩේ මම මේක හිතයි හිතුවේ. මේක ගැලපෙන්නේ නැති හින්දා මේ පොටේ උඩට ඉඳලා පාත්‍රයෙන් කැඳවන්නේ ගැලපෙන්නේ නැහැ නේද? ඒ අදහසින් මම ඔබ කිව්වේ. ඉතින් ඔබ එහෙම කරන්න හේතුව මොකක්ද? මේක සංවරත්වයේ ප්‍රශ්නයක් නෙමෙයි. බලේ අමාරුවක් මෙහෙම වාගේ තියෙනවා. මේකට තියෙන එක ප්‍රත්‍ය වෙන්නේ උණු කැඳ පානය කිරීම. මේක අරන් යන්න ගියොත් එහෙම එහෙම ගියොත් මේක නිමිලයි වුණාම අය වැඩේට වේද ප්‍රත්‍ය නැති වෙනවා. මෙන්න මේ හේතු කාරක මුල් කරගෙන මම මේ හද මෙහෙම පානය කළේ. අනේ ස්වාමීන් වහන්සේ සමාව වෙන්න. මම නොදැනුවත්ව වහන්සේට මෙහෙම කිව්වේ කියලා ඒ වෙලෙම කමා කරගත්තා. ඉතින් උන්වහන්සේ ආරේ නිසාම ඒක දැකලා කමා කරගත්තා. සාමාන්‍ය පුද්ගලයෙක් නම් එහෙම කැත වැඩේ කළා වදිනවා තම පත්තමල් බේකල් ගහනවා සහත් වේලාල් සහතන් වහන්සේලා ගැටි ඔහොමද කියලා බැලලත් යන්න පුළුවන්. නොදන්න කෙනෙක් නම් අන්න ඒකයි කියන්නේ ඒ වගේ අවස්ථා තියෙනවා. ආර්යයන්ගේ හැසිරීම ආර්යයන්ගේ වැඩ පිළිවෙල අනාර්යයෙකුට ඒ වගේම අසත්පුරුෂයෙකුට කොහොමද දකිදේ වැ හොඳයි කියේ. අසත්පුරුෂයාට ආර්යෝ ඇහි කටුවේ ඇිනවා. ආර්යෝ දකින්නට හොඳ හරි අමාරු. ඒ අසත්පුරුෂයා ගති ලක්ෂණ. ඉතින් හැම එළියෙම දාගන්නේ මල පාරක් ගන්න. ඒ අසත්පුරුෂයා ගති ලක්ෂණ. ඉතින් අපි ඔක දකින්න ඕනේ. ද්වේෂ කරන්න බෑ. අසත්පුරුෂයාගේ ස්වභාවය ඕකයි. නුවණ නැති කෙනාගේ ස්වභාවය ඕකයි. ඒක දැකලා අපි මේ යථාර්ථය ඉතින් නවතින්න ඕනේ. නැවතිලා අපි අපේ වැඩේ කරගන්න ඕනේ. ගැටිලා හරියන්නේ නැහැ. ගැටපත් අපි දැනගන්නවා. මම පතෝ ලෝකයාට වරෝ මාර්ගය ඕක නෙමෙයි. අනිත් මේ මිනිස්යාගේ දහස්වරකම දුර වෙලා කවදා හරි සත්‍ය අවබෝධය ලැබිලා ඔය සතර අපහාගත වෙන මාර්ගයෙන් මිදිලා දැන් සිල්ලා සවස්වා නිවන් මඟම පාදාගෙන දුකින් නිදේ සාහස්ත්‍වීත්වා කියලා ඔය අදහස ප්‍රකාශ කරලා සීහ කරන්න ඕනේ. එහෙම සීහ කළා ඉතින් සුද්ධ කරගන්න ඕනේ වෙලාවට. මෙන්න මේ ක්‍රමයට කරගෙන සෑදවල් නොබලා කටයුතු කරගත්තාම අදත් දැරිකමක් නැහැ. ඔය බන්ධන වැඩ කළ වලට අමුතුලේ කටානි හොයන්න දෙයක් නැහැ. ඔක්කොම මිදගෙන ගිහිල්ලා කර්මස්ථානෙ පිළිවන් සුද්ධ වෙලා යනවා. කොහොම කරගන්නද ඔය? ඉතින් විතර සියලු මමද සියලු ලෝක සියලු සත්ත්වය. මේ සියලු ලෝක කියනකොට දගෙන ලෝක වලට විතරාගී වෙන්න පුළුවන්ද? විද දෝෂී වෙන්න පුළුවන්ද? සර්කයක් ගේන්න පුළුවන්ද? ඔය කාරණා දෙකක් තියෙනවා. ඔකත් අපි දැනගන්න ඕනේ. යම්කිසි අරමුණක යම්කිසි දෙයක රාගය නිසා පහළ වෙච්ච යමක් ඇත්නම් ඒ රාගයට අනුකූලතාවයක් දක්වන්නා වූ දේවල් ලෝකේ පහළ වෙනවා. ද්වේෂ සහගත හිතිවිලි නිසා ද්වේෂයට සංයෝජනීය ධර්ම සංයෝජන නෙමෙයි ඒවා සංයෝජනීය සංයෝජන හිත කරගන්න ලෝකේ පහළ වෙනවා. මුලාව නිසා මුලාවට පත් කිරීමේ හිත කරගන්න ලෝකේ පහළ වෙනවා. ඒවා සංයෝජන නෙමෙයි සංයෝජනෙදි හිත කරයි ඒවා සංයෝජනීයයි. ඒ වගේම අලෝභයෙන් යමක් ලෝකේ පහළ වුණා. අලෝභයේ හේතුකාරක දෙන විදිහේ ගුණයක් ඒකේ තියෙනවා. අද්වේෂයේ හේතුකාරක වෙන ගුණයෙන් යමක් පහළ වුණා නම් ඒ දකින්නට ඇසුරු කරනටත් අද්වේෂයේ පහළ කරන ගති ලක්ෂණයක් ඒකෙන් එනවා. දැන් ඕක මෙහෙම සිය කරා. එකම තින්තට ඉන්න හේතුයි එකම වාස්තු කරන්න හේතුකාරකගෙන මැටි ගොඩපුයි සිත්තරේකට දීලා එයාට කියනවා ඔකේ ඕන ඕන දෙයක් හදන්න කියලා. එයා මොකද කරන්නේ? අර මැටි වලින් ටිකක් අරගෙන බුද්ධ ප්‍රතිමාවක් අඹනවා. බුද්ධ ප්‍රතිමාවක් නෙල්ලා හිටන් අරගෙන ආපු තින්ත වලින්ම අවශ්‍ය තැන ගැලපෙන ඉඳිල ගාලා ඒ බුද්ධ ප්‍රතිමාව වර්ණවත් කරනවා. තවත් වෙනකින් හදනවා තව මැටි ටිකක් අරගෙන කාන්තා රූපය. ඒකට අවශ්‍ය කරන විදිහට හැඩ ගහලා අර තින්ත වලින්ම අරගෙන කාන්තා රූපේ තබලා ඉතින් ඒකත් හදලා නිර්මාණය කරනවා. හොඳ කලවසම් පුරුෂයෙකුගේ රූපයක් හදනවා තව. ඒකත් අර විදිහටම හදලා අර වර්ණයේම ගන්න. දැන් එකම තින්ත ටින් එකකින් එයා කරපු වැඩ කීපය. එකම වර්ණ කීපයක් දුන්නා. එකම මැටි ගෝලක් දුන්නා. දැන් එයා එකින් එක හැදුවේ මොන මොන අදහස් වලින්. සිත්තරාල් මේ ගති ලක්ෂණේ එන්නේ නැහැ නම් ඒ රූපේ නිරන්ද බෑ. එහෙනම් ඉතින්ලාම බුදුරුව ගන්නා වූ සාන්ත ගති ලක්ෂණේ හිතර ගන්න. ඊට අනුකූල නෙළුව බුදුරුව. ඒකේ හිතර ආපු රූපේ. බුදුහාමුදුරන්ගේ රූපේ නෙමෙයි ඕකේ හිතර ආපු රූපේ නෙළුවේ. හැබැයි ඒ උට යම් කිසි ගුණයක් පිළිබඳ යම් හැඟීමක් තිබුණා නම් ඒ හැඟීම මුල් කරගෙන ආයේ රූපේ නෙලලා දුන්නා. කාන්තාවකගේ ස්වභාවය හිතර ගත්තා. එතන කාම ස්වභාවයට අනුකූලව හැඟීමට අනුකූලව හැදුවා රූපේ. කලවසම් පුරුෂයෙකුගේ රූපයේ ස්වභාවය හිතර ගත්තා. ඒට අනුකූල සම්නේගේ ස්වභාවයට හිත තියලා ඒකින් ඒ රූපේ හැදුවා. මේ රූප තුන හදලා තුන් ආකාරෙ හිතක් ගාන විතර පහළ වුණා. හිත තුන් ආකාරෙ වුණා. දැන් ඉතින් හැදුනහම මොනවද ලෝකේ හටගත්තේ? ওই තුනම අජීවී වස්තු. හැබැයි අජීවී වස්තු වශයෙන් ලෝකේ නිර්මාණය වෙලා තිබුණා තුන් දෙනෙක් ඇදින් බැලුව කොහොමද ඉන්නේ? අර බුද්ධ රූප ප්‍රතිමාව දිහා බලා ඉන්නවා ටිකක් වෙලා ඇවිත්. අර බුණුණා අර හදපු රූප අජීවී රූප. පුරුෂයෙක් නම් කාන්තාව රූපේ දිහා කාන්තාවක් නම් පුරුෂ රූපේ දිහා ඉඳින් බලාගෙන හිටියා ටික වෙලා. දැන් මේ දිහා බලා ඉඳලා ඇතුළ අදහස් පොඩ්ඩක් හිතලා බලන්න. කොයි කොයි ආකාරයෙන්ද වෙන්නේ? දැන් මෙතෙන්දි දකින්න වැදගත් දෙයක් තියෙනවා. බාහිර ලෝකේ යම් හිතකට අනුව නිර්මාණය වෙන යමක් ඇත්නම් ඒ නිර්මාණයේ වෙච්ච අජීවී වස්තුව හෝ අරමුණු වෙනකොට අපිට ඇති වෙනවා අනුකූල ගති ස්වභාවය. සාන්ත නම් සාන්ත ගතියම ඇති වෙන්නේ. කාමුක නම් කාමුක ගතිය. සෞද්‍ර නම් සෞද්‍ර ගතිය. ඔය ආකාරයෙන් ඒකට අනුකූල ගති ලක්ෂණ මනසට බලපාන. මනසේ හැඩතලයේ ඒ ගති ලක්ෂණ ඒක. මෙන්න මේ වගේ අපි මහා සිත්තර අපි දන්නේ අති සූක්ෂම වන්නා වූ කර්ම විශේෂ නැමැති සිත්තර මුළු ලෝකෙ නිර්මාණය කරන අපේ ගති ලක්ෂණ. ඒ නිර්මාණයේ කෙස් ගහකවත් වෙනස් නොකර ගතියට අනුවම නිර්මාණ කරනවා. ඒ නිර්මාණ කරපියන් කොටසක් සජීවී වශයෙන් ඇසකර දිවනාසේ ශාරීරිය මන හදලා අජීවී වස්තු වශයෙන් බාහිර ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා ගෝචර වස්තු හදලා. මේ දෙකම හදන්න මුල් වෙනවා. කර්ම විශේෂ මුල් වෙලා හටගන්න වැඩ පිළිවෙලට ඍතු විපර්යාසයේ ඉඳ වාජිනේ වෙලා මුල හදපු ආකාරයට ඍතු විපර්යාසයේ ක්‍රියාත්මක කළ හැදිච්චේවා තමයි බාහිර ලෝකෙ. එහෙනම් අපි හැදුවේ යමක් ඇත්නම් ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ මුල් කරගෙන. ඒ හේතුවෙන් බාහිර ලෝකේ හැදුනේ අරමුණු කරනකොට ඊට අනුකූල වන්නා වූ මානසිකත්වයක් ගොඩ ගන්නා වූ දේවල්. අලෝභ ආදීස අමෝහ මුල් කරගත් මානසිකත්වේ නම් ලෝකීය ගොඩ නැති. ඒකේ තියෙන ඊට අනුකූල දේවල්. අනේ තියෙන පරිසරය වෙනස් කරනවා. ක්‍රූර විදිහට අනුන්ට හිංගි කරලා හිංසා කරලා වෛර කරලා කටයුතු කරපු කෙනාට අපාගත වෙන දුක් විඳින්න හේතු වෙන යම් අපායක් හැදුනා නම් අපාය හැදන්නේ කොහෙවත් දෙවියෙක් හිටියේ නැහැ. ඊශ්වරේ බ්‍රහ්මයෙක් හැදුවා නෙමෙයි. එහෙනම් අපාය හැදුවේ කොහොමද දුක් විඳින්නේ? ඒ සත්‍යයම කරපු කර්ම ශක්තියෙන් බාහිර ක්‍රියාකාරීත්වයේ උද්දජ රූප කලාප ක්‍රියාත්මක වුණා. නිකම්ම නෙමෙයි. කර්මජ රූපයන්ගෙන් චිත්තජ රූපයන්ගෙන් මුල් කරලා විහිදුවපු ශක්තිය තමයි බාහිර ලෝකයේ රූපය ආවරණය කරලා අරගෙන සහජාත ප්‍රත්‍ය කියලා ඔකට කියන්නේ. ඒකට අනුකූලව අරගෙන ඒකෙන් සකස් කරලා දුන්නා අනුකූල වන්නා වූ පරිසරය. ඒක ගිනි පරිසරය. මේ පරිසරයේ ආරමුණු කළ කවදා සැනසුමක් ලබන්න බැහැ කාටවත්. මේ පරිසරය ඇතුළු කරනකොට වෙන්නේ මහ දුක දිවිදනාව. අන්න අපා දුක ඇති වෙන්නේ අපාය පරිසරයේ හැදෙන හැටි. ඒ වගේම යහපත් වන්නා වූ ගුණ ධර්මයෙන් කටයුතු කරලා දානමය ආදී පූජෝපහාර යහපත් දේවල් කරලා සුචරිතයෙන් කටයුතු කරලා කාම ලෝකේ දැහැමි කාමයෙන් ඉන්න විදිහට කටයුතු කරලා මිත්‍යාචාරයෙන් තොරව ඒ අය ලැබෙනවා කාම ලෝකයේ සුවය කාම සුගතිය කියන දෙව්ලෝකයේ. දැන් දෙව්ලෝක හැදුවේ කවුද ඒ සැපවිඳි? දිව්‍ය සම්පත් විඳ දෙව්ලෝක හදාගත්තේ ඒ අයගේම කර්ම ශක්තියෙන් හටගත්ත මුල් වෙලා ඒකෙන් හටගත්ත ඍතු විපර්යාසයෙන් අනුකූල වන්නා වූ සුගතිය හටගත්තා. හැබැයි එහෙ ගිහිල්ලා හිටන් දුක් දේවල් දකින්නේ නැහැ. කැඩෙන ඒවා බිඳෙනවා ජරාවටපත් වෙලා කුණු වෙලා යන ඒවා වැහැරිච්ච කොළොඩු එහෙම දේවල් තියෙන ගස්කොළන් එහෙම ඒවා ඒ ලෝකේ නැහැ. ගියේ ගියේ දෙන වියන් පාලකයෝ අතු ගන්න අය කොළයක් තු කරන්න අය එහෙම කවුරුවත් නැහැ. ඒ සියල්ලම සකස් වෙලා තියෙනවා පිරිසිදුව මල් වතු වියන් වතු සියල්ලම ඒ දෙව්ලොවට ගැලපෙන විදියට. මොකෙන්ද හටගන්නේ? යහපත්යේ කටයුතු කරපු ශිෂ්ටාචාරයෙන් සුචක්තියෙන් ඉඳලා අනුන්ට යහපත කරලා ඒ චිත්ත ප්‍රසාදයෙන් යුතුව කටයුතු කරලා කාම ලෝකෙ හැදිච්ච හැටි. රූපාවචර ලෝක හැදෙනවා. කවුරුවත් හැදුවා නෙමෙයි. ඒ ධ්‍යානපාලී ධ්‍යාන චිත්තයට අනුකූලව තියෙන චිත්තජ රූප සහ හටගත කර්මජ බලවේගයෙන් ඒකට ගැළපෙන ඊළඟ අද්භවයට හිත තියා තිබුණා. ඒකට ගැළපෙනා පරිසරය ඒ හේතුවෙන් හදන. ඒ කර්මජ වේගයෙන් ක්‍රියාත්මක බලගන්නේ උද්දජ රූප කලාප ක්‍රියාත්මක වෙලා ඒ ලෝකේ හදන. හදුවට පස්සේ උද්දජ රූප කලාපයෙන් හටගත රූපාවචර බ්‍රහ්ම ලෝකයක් හටගන්නවා. ඒ බ්‍රහ්ම ලෝකේ කවදාවත් මේ ජරාවටපත් වෙලා කුණු වෙලා යන මේ ලෝකේ තියෙනවා වගේ ජරාවල් එහෙම දකින්නේ නැහැ. බොහෝම නිශ්චල සාන්ත පරිසරයක් හදලා දීලා තියෙනවා. අන්න ඒ වගේ. ඒ පරිසරය තුළ හිත සාන්ත වෙනවා. බොහෝම නිශ්චල වෙනවා. ඥාපිතම පන්සලයි, පල්ලියයි, කෝවිලයි, සිනමා ශාලාවයි මේ ආදි වශයෙන් අපේ අය එක එක තැන හදනවා එක එක විදිහට. දැන් අපි එකිනෙකට ගියහම අදහස් වෙනස් වෙන්නේ නැහැ. පන්සල දාපුවාම කියන අදහසයි, ගෙදෙරි ස්වභාවයේ තියෙන අදහසයි පරිසරයේ වෙනසක් නැහැ. ජාතිරි මහ බෝධින් වහන්සේ ළඟයි, සුවන්වැලි සෑවහන්සේ ළඟයි තියෙන වෙනසයි, මෙහි වෙනසයි වෙනසක් නැහැ. දකින්නහම වෙන ලොකු වෙනසක්. හිත සාන්ත වෙලා යනවා. පැහැල්ලු වෙලා ඉනවා ඒ පරිසරවල. අන්න පරිසරය අපිට බලපාන හේතු. මෙන්න මේ නිසා දකින්න මේ සියලු ලෝක සියලු සත්වයම වීතරාගී වීතදෝෂී වීතමෝහි ගුණයට නැඹුරු වෙන්න අපි අදහස් කරනකොට අදිස්ථාන කරලා ප්‍රාර්ථනා කරනකොට යහපත වේවා කියන අදි හිත් කීලි පහල කරනකොට මෙන්න මේ සත්‍යයේ මේ පරිසරයේ මේ සාන්තිය උදා වෙනවා. අපිට අවශ්‍ය කරන පරිසරය සකස් වෙනවා. ඔන්න ඒ විලාසේ අසත්පුරුෂ ගමින් ද්වේෂයෙන් නගලා එක එක ඇක්සයින්ගේ නම් කියලා ගොත් කියලා අරගෙන ඒගොල්ලන්ට බැඳලා හඳලා තියන හදපු යන්න අනවින බන්ධන පොළවිනේ යන්ත්‍රවල ලීලා පත්‍රවල ලීලා ජලයේට නැඳ මොනවා හරි කුණු ජරාවල් වලට මතුරලා බල පිහිඩවලා මෙහෙම කියලා අර උපදෙ රූප කලාප විෂ විදියට හදනවා. ලෝභ දේශ විසාදීව එන්නේ විදියට හදලා දාපුවර මොකද වෙන්නේ? අර පරිසරයේ පතුරවන සාන්තියේදී අන්න අර සෙත් සාන්තියේ ශක්තිය ගිහිලා වදිනවා. අර විෂ කැපිලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර අනවින බන්ධන කියලා තිබුණේ මේ ලෝභයෙන් ద్వේෂයෙන් මෝහයෙන් හදපු කාග ద్వේෂ මෝහයෙන් හදපු බන්ධන තිබුණා විෂ කරපුවා තිබුණා. අර යහපත් ප්‍රත්‍යාරි දක්වන්නා වූ යහපත් කිරණ වැඩිලා. අපිට කිරණ කියන්න පුළුවන් වදනේ. අර ඔක්කොම ඉදිලා යනවා. සුද්ධ වෙලා යනවා. ඉතින් 아무 දෙයක් කරන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් අවංග හිතකින් යුක්ත මේ මාර්ගය වදාගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් සාන්තිය ලැබෙනවා. ඉතින් ඒකට ආධාරයක් වශයෙන් තමයි මේ ස්ථානයේ සිත් සාන්තිකරණය වගේ නහලා කියන්න කියලා කියන්නේ. අර සාන්තිය පතුලොන්ට ඒවල ගැප් වෙනවා. අර ගැප් වෙච්ච ඒවාන් තෙල් ගිහින් පාවපත්තු කරනවා. සුවන්දුන් ගිහිලා ගෙවල් වල අල්ලනවා. අර වැලි ආදී ගිහ වතරගෙන වටේ ගිහිලා දානවා. ඒවැ ගැප් වෙච්ච අර සුදු කිරණ කියලා අපි ඔකට කියන්න පුළුවන් ඒ ශක්තිය. ඒ ශක්තිය ගිහිලා හිටන් අර විෂ කිරණ වලට වැදිලා යන පුද්ගලයා. අර සුදු කිරණ කියන සුද්ධ ශක්තිය නැති කරන්න බෑ. මොකද අඳුරට පුළුවන් කරක් නැහැ ආලෝකය පරාජය කරන්න. ආලෝකයට පුළුවන් අඳුර පරාජය කරන්න. මෙන්න මේ වගේ. විෂ බීජ නැසන විෂ බීජ ද්‍රාවණයට පුළුවන් වතුරේ තියෙන විෂ බීජ නැසන. වතුරේ තියෙන විෂ බීජ වලට හැකියාවක් නැහැ. විෂ බීජ නැසන සහායනේ නැසන. අන්න ඒ වගේ දෙයක්. හොඳ පැත්තේ බලවේගයකට බලවේගයක් නැසන්ද, නරක පැත්තේ බලවේගයන්ට බලයක් නෑ. හැබැයි හොඳ පැත්තේ බලවේගයන්ට පුළුවන් විෂකරු නරක බලවේග නැසන්න. ඒ නිසා නමුත් අපිට වෙලා තියෙන්නේ මොකද? මේ බලවේගය මදිකපු මහා විලක නැන මහා වැවක තියෙන වතුර ටිකේ විහිවිජ නැසන්න අවශ්‍ය නැහැ. ඉතින් අපිට මේ අල්පේන්ත තරම් පොඩ්ඩක මේ රසායනිය දාලා මදියෝ. හැබැයි අර මහා වතුර තරම් රසායනයක් ඕනෙත් නැහැ. ඒකට අවශ්‍ය කරන්නේ අපි බෝතලයක් හක් දැම්මත් ඒක මහා විශාල ප්‍රදේශයක විහිවිජ නැසය කරා වතුර බෝතල් ලක්ෂ ගාණක් තියෙන තැනක විස නැසන්න පුළුවන්. හැබැයි ඒකට වතුර ඖෂධ කාලක් දාලා බෑ විදිහ කරන්නේ. අන්න ඒ වගේ යහපත් මාර්ගය අනුගමනයකට උන් ලැබෙන ශක්තිය යම් දවසකදී අපි විසින් නැසිය යුතු ශක්තිය නසන්න බලයේ ලැබෙන මත්තම ලැබුණ දාට අර බන්ධනේ බිඳිලා යනවා. ඉතින් අපි සද්ධා බල, වීරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියලා බල පහක් වළඳන කියලා අපි සත්‍ය බෝධිපාක්ෂික ධර්ම නිකා වැඩින්නේ. බල වැඩි වුමත් තමයි ඒවා ලැබෙන්නේ. අපිට බල වැඩි වූ කෙනෙක්ගේ ආශිර්වාදය ගන්නද නැහැ ඒ තරම. පාරමිතා පුරලා හිටන් ඉතින් ආපු කෙනෙක් හිටියනම් ඒ මහරහතන් වහන්සේලාගේ අසු මහරහතන් වහන්සේලා වැනි කල්ප ලක්ෂකනම් පාරමිතා පුරපු එවන්දු උත්තරයන් වහන්සේලාගේ පාරමිතා බලයෙන් ශක්තිය ගැන්විච්ච එවන්දු ආශිර්වාදයේ ගැඹිච්ච ඒ කාලේ තිබුණා. නිසා ඒව තිබුණකොට නම් අර ප්‍රශ්නෙට ඇත්තට ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ඉතින් සාසනේ පිරිහිලා පිරිහිලා යන කාලේ එන්නේ එන්නේ ඒව අඩුයි. උන්වහන්සේලා පාරමිතා කරපු එවන්දු උත්තරයන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් ඉන්න අඩුයි. එන්නේ එන්නේ අඩු වෙලා ගියා. හීන වෙලා යනවා. ඉතින් මේ කාලෙක බොහොම දුක සේවන වේදික කරගා. ඉතින් කරත් දෙයක් නැහැ. නමුත් අපි මේ කාලේ තියෙන ටිකක් නැති වෙනවා විදි කාලය වෙනකොට. දැන් හැකි තරම් දුර උත්සාහ කරලා ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය වෙන ගම අපි සියලු සාන්තිය ලබා ගන්න පුළුවන්. එහෙම කරගන්නවා.